ගරු උපාලි පන්නලගේ ඇමැත්තුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද අපි මේ විවාදයට ගන්නේ පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව. මම නැවතත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අපිට ආණ්ඩු පක්ෂයේ විදිහට පසුගිය වසරක කාල සීමාව තුළ අපේ ඉටු කරපු කාර්යයන් පිළිබඳව අපේ රටේ ජනතාවට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ පිටු 231ක් පුරා දිවෙන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය අහම්බෙන් මතුව එකක් නෙමෙයි. අපි මේ පිළිබඳව සාකච්ඡාව පටන් ගත්තේ 2018 වර්ෂයේදී. අපි 2018 වර්ෂයේ සිට මෙරට විවිධ ජනකොටස් සමග, ප්‍රාමාණික බුද්ධිමතුන් සමග, විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා තමයි අපි පළවෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය විශේෂයෙන්ම අපි 2019 පෙබරවාරි මාසයේ එළි දැක්වුවා. ඊට පස්සේ 2019 නොවැම්බර් මාසයේ එවකට තිබුණු ජනාධිපති වර්ණයේදී අපි මෙහි මූලික හරය ඉදිරිපත් කරා. ඉන්පසු ගත වූ වසර කිහිපය පුරා ඒ ඇතිවෙච්ච සන්දර්භයන් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා තමයි අපි පසුගිය ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 පැවතිච්ච ජනාධිපතිවරණයේදී මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාමත් සුවිශේෂී ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපේ එළි දැක්වේ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය කුමක්ද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හූයක් වගේ දිවෙන එක හරයක් තියෙනවා. ඒ හරය තමයි ඒ වන විට මේ රට ඉල්ලා සිටියේ සමාජ සන්දර්භය. අපේ සමාජයේ ඒ වෙනකොට තිබුණු සමාජ සන්දර්භය කුමක්ද? විශේෂයෙන්ම අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරලා නැවත වතාවක් මේ පිළිබඳව අපි සමාලෝචනය කරමින් යනකොට සමාජයේ 2022 වර්ෂයේදී අරගලයක් ඇති වුණා. ඒ අරගලය තුළින් සමාජයේ මොකක්ද ඉල්ලා සිටියේ? සමාජයේ ඉල්ලා සිටියා වංචාවෙන් දූෂණයෙන් තොර පාලකයක්, පාලනයක්. ඒ වගේම නීතියේ ආධිපත්‍ය පිහිටවන්න කියලා ඉල්ලා සිටියා. සමාජයේ පුරා වංචාව පැතිරලා තිබුණා, දූෂණය පැතිරලා තිබුණා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, වසරක් තුළ අපි දේශපාලන ක්ෂේත්‍රයේ වංචාව, දූෂණය, හොරකම අපි සම්පූර්ණයෙන් බිඳුවට බස්සලා තියෙනවා. අපි දන්නවා තව ගමනක් යන්න තියෙනවා. අපි ඒ වුණාට සුපිලිපන්න දේශපාලනයක් මේ රට හඳුන්වා දීලා තියෙනවා. අපේ මට කලින් කතා කරපු ලාල්කාන්ත ගරු ඇමතිතුමා සඳහන් කරා වගේ අපි දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශාල පරිවර්තන ගණනාවක් මේ රට හඳුන්වලා දෙනවා මේ වසරයකට අඩු ඉතාමත් කෙටි කාලයක් තුළ. ඊළඟට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපෙන් ඉල්ලා සිටියේ මොකද්ද? නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න. මේ තිබුණු සමාජයේ මොකද්ද? ධනවත් අයට, බලවත් අයට එක නීතියක්, දුබල අයට, සාමාන්‍ය පුරවැසියන්ට තව නීතියක්. නීතිය ඉහළ යයි සම්මත පුජ්‍යලයෙන් කරා ළඟා නොවෙනවාය කියන මතයක් සමාජය තුළ තිබුණා. නමුත් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ ගත වූ මාස කීපය තුළ අපි නීතියේ ආධිපත්‍ය තහවුරු කරලා තියෙනවා. රූල් ඔෆ් ලෝ කියලා කියන්නේ මොකද්ද? නීතිය සැමට සමානයි. ඒක බලවත් වෙන්න පුළුවන්, ධනවත් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, සමහර හිටපු ජනාධිපතිවරු වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පසුගිය වසරකට ආසන්න කාලය තුළ හිටපු ජනාධිපතිවරු ළඟට, හිටපු ඇමතිවරු ළඟට, ඒ වගේම පොලිස්පතිවරු ළඟට, ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරු ළඟට, පොලිසියේ, හමුදාවේ, ඕනෑම ක්ෂේත්‍රයක සෑම කෙනෙක් ගාවටම නීතිය ළඟා වුණා. නීතිය සැමට සමානයි කියන ඒ තහවුරු අපිට සමාජය තුළ ඇති කරන්න තිබුණා, ඇති කරන්න හැකියාවක් තිබුණා. ඒක තමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි මේ වසරක් තුළ ආරම්භ කරපු අපි ලබාගත් සුවිශේෂ ජයග්‍රහණ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ සන්දර්භය තුළින් සියවස් ගණනක් ජනතාව විසින් ඒ අපේක්ෂා කරපු ඒ ඔවුන්ගේ බලාපොරොත්තු, දල් වූ බලාපොරොත්තු වල හරය කුමක්ද? ඔවුන් ඉල්ලා සිටියා එක් ශ්‍රී ලාංකීය ජාතියක්. අපි දන්නවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී වූ විවිධ ජන කොටස් වලට බෙදිලා අපි අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධ කරගත්තා. අපි අතටත් ඒ තුවාල වලට තාමත් අපි ප්‍රතිකාර හොයනවා. ඒවා ජාත්‍යන්තරකරණය වෙලා තියෙනවා. මෙන්න මේකෙන් මිදුණු
අපි සියලු දෙනාටම සමානව සලකන සමාජයක්. අපි ජනවාරිගත්තේ නොසලකා අපි අපේක්ෂා බංගත්වයෙන් ඉන්න ඇතුව අපි සියලු දෙනා සමානයි කියලා හිතන්න පුළුවන් ශ්‍රීලාංකීය ජාතියක් විදිහට හිතන්න පුළුවන් සමාජයක්. අන්න ඒක ඉතිහාසයේ පළවෙනි වතාවට ජාතික ජනබලවේගයේ තමයි ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 21ම තනි දේශපාලන පක්ෂයක් විදිහට ජයග්‍රහණය කරේ. ඒ ජයග්‍රහණය උදම්මන්නවට වඩා ඒ උතුරු නැගෙනහිර ඇතුළු ඒ වගේම මධ්‍යම කඳුකරය ඇතුළු සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී වූ සියලු ජනතාව අප කෙරේ විශාල බලාපොරොත්තුවක් ඇති කරා. අන්නේ බලාපොරොත්තුව ඉටු කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. මේ මෙන්න මේ සන්දර්භය තුළ මෙවැනි දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඒ වගේම නීති ආධිපත්‍යය තහවුරු කළ ශ්‍රී ලාංකීය ජාතිය කියන ඒ අනන්‍යතාවයන් අපි ආරක්ෂා කරගෙන යනකොට අපි බැලුවා ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි මේ විවාදයක් ඉල්ලලා මොනවද ඔවුන් කියන්නේ කියලා. ඔවුන් කියනවා අපේ දැන් මේ පත්තර කෑලි දෙක තිබිච්ච එකක් අරගෙන අද කියනවා මේ පත්තරේ එක ඒකේ අර මේ පිටකවරේ බලලා තමයි කියන්නේ. ඒක මේ ඊයේ ලෝක බැංකුව වාර්තාවක තියෙනවා 2024 අපේ රටේ පවටි දිළිඳු ජනතාව 24.9%. ඒක කියනවා දැන් 2025 ඇස්තමේන්තු කරලා තියෙනවා ඒ වාර්තාවේ 22.3% අඩු වෙනවා කියලා. 24 ඉඳලා 22 අඩු වෙන එක ගැන කියන්නේ නැතුව අර 24.9 තව ටිකක් එකතු කරලා කියනවා. ඒ හරියට කියවන්න අපි කියන්නේ නැහැ දිළිඳුකම අපේ රටේ දිළිඳුකම තුරංගලා කියලා. නමුත් බොරු කියන්න එපා යථාර්ථය කියන්න. ඊළඟට කියනවා දැන් මම බැලුවා මොනවද කියන්නේ කියලා. දැන් කිව්වා මේ අපි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කරනවා කිව්වොත් මේව තමයි මේ කියන්නේ. පැටලීටයක මිල රුපියල් 50 දැන් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමීනි 2024 ජූලි මාසේ ඔක්ටේන් 92 පැටල් ලීටරයක මිල රුපියල් 344යි. අගෝස්තු 31 ඒ කියන්නේ ඡන්දයක් ප්‍රකාශයට පත් කළා තිබුණා සැප්තැම්බර් 21 තමයි ඡන්දය තිබුණ ජනාධිපතිවරණේ. ඡන්දේ ප්‍රකාශයට පත් කළා තියෙනකොට අගෝස්තු 31 පැටල් ලීටරය රුපියල් 344 ඉඳලා රුපියල් 12කින් අඩු කරා 331.32ට. දැන් අද 299යි. ඉතින් අඩු වෙලා නැද්ද? අඩු වෙලා නැද්ද? රුපියල් 33කින් අඩු වෙලා. එදා ඉඳලා බැලුවත් ඒව ගැන කියන්නේ නැහැ. අර තව කොහෙදෝ තියෙන එකක් අරගෙන කියනවා. ඊළඟට මේ අපි IMF පදයට යනවලු. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි මට මතකයි මම ඒ දවස්වල විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට වැඩ කරනකොට අපි හිටපු ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවකට ගියා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳව කතා කරන්න. අපිට කිව්වා ගිහිල්ලා කතා කරන්න කියලා IMF එකත් එක්ක. කවුද IMF පදේ නැටුවේ? අපිට කිව්වේ ගිහිල්ලා IMF එකට මේ IMF එක වෙනස් කරන්න දෙන්නේ නැහැ කියලා. අපි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරා විතරක් නෙමෙයි මුළු රාජ්‍ය සේවකයන්ගම වැටුප් වැඩි කරා. අපිට ආදායම් බදු සීමාව වෙනස් කරන්න බෑ කියලා කිව්වා. වාර්ෂික ආදායම් බදු සීමාව ලක්ෂ 12 තිබුණේ. අපි ඒක ලක්ෂ 18ට ගෙනිච්චා. අපි කියනවා අපි දන්නවා අපි ඒක තවත් ගෙනියන්න ඕන. අපි ලක්ෂ 24 දක්වා ගෙනියන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපි මේ වසරක් තුල අපි එහෙම කරලා තියනවා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි. ඒ වගේ තව පට්ටපල් බොරුවක් කිව්වා. මේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයේ 2%යි කිව්වා. අපි දන්නවා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි අපේ රටේ සංචාරකෝ වැඩිපුරම ආවේ 2018 වසරේදී. හැබැයි පහුගිය අවුරුදු ගණනාවක් තුල සම්පූර්ණයෙන්ම මේ ක්ෂේත්‍රය කඩාගෙන වැට්ටුවා. දැන් මේ වස්සේ මොකද වෙලා තියෙන්නේ? අපේ ඉලක්කය 125 දක්වා යන්න. දැන් මේ මාස කිහිපේ වෙනකොට 2% නෙමෙයි බිංදුව අමතක වෙලා 20%ක වර්ධනයක් තියෙනවා. සංඛ්‍යාලේඛන බලන්න 20%ක වර්ධනයක් තියෙනවා. නමුත් කියනවා 2%යි කියලා. මේ ජනතාව මේ වගේන් වැටෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමීනි. දැන් දිගින් දිගටම මේ කියන්න උත්සාහ කරනවා අපේ රටේ දරිද්‍රතාවය වැඩි වෙලා කියලා. මම අහන්න කැමතියි දරිද්‍රතාවය කියලා කියන්නේ මොකද්ද කියලා. ඒ ගැන විවිධ නිර්වචන තියෙනවා. පත්තරේ තියෙන එක විතරක් කියන්න එපා. එහෙම නැත්නම් බහුමාන දරිද්‍රතාවය ගැන කියන්න, ආර්ථික දරිද්‍රතාවය ගැන විතරක් කියන්න එපා. මම ඉතාම වැදගත් නිර්වචනයක් ඉදිරිපත් කරන්න කැමතියි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි. අමාත්‍ය සෙන් කියන්නේ සමාජීය විද්‍යා ක්ෂේත්‍රයේ ඉතා විශිෂ්ට විද්වතෙක්.
ගරු ඇමැතිතුමනි තව විනාඩි දෙකක්.
ඔහු දරිද්‍රතාවය ගැන කියන්නේ දරිද්‍රතාවය යනු පුද්ගලයෙකුට ආත්මාභිමානයෙන් යුතුව ජීවිතය පවත්වාගෙන යාමට තිබිය යුතු ශක්්‍යතාවයන් නොමැති තත්වයකි. මම නැවතත් කියනවා දරිද්‍රතාවය යනු පුද්ගලයෙකුට ආත්මාභිමානයෙන් යුතුව ජීවිතය පවත්වාගෙන යාමට තිබිය යුතු ශක්්‍යතාවයන් නොමැති තත්වයක අමාත්‍ය සෙන් කියන්නේ 1979. දැන් අපි දරිද්‍රතාවය තුරන් කිරීම කියලා කියන්න කරන්න ඕන කුමක්ද? ජනතාවට ආත්මාභිමානයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්න ඕන. ඒ පරිසරය නිර්මාණය කිරීම, ඒකට අවශ්‍ය පහසුකම් සැලසීම, ඒ සමාජ තත්ත්වයන්, ඒ ආර්ථික තත්ත්වයන් නිර්මාණය කිරීම සමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි අපේ කාර්යභාරය. අපි ඒ ආර්ථිකය ඒ විදිහට ස්ථාවර කරලා තියෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ ඒ වගේම විදේශ ප්‍රේෂණ ඒ වගේම ආනයන අපනයන අතර පරතරය අපි අඩු කරලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ අපි සාර මට්ටමේ විශාල ජයග්‍රහණ ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ තාමත් බලාගත යුතු පහළම දිළිඳු ජන කොටසක් ඉන්නවා. ඔවුන්ට යම් සහනාධාර අවශ්‍යයි. අපි බලයට පත් වුණාට පස්සේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි දිළිඳුම ජන කොටසට අවශ්‍ය සහනාධාර ලබා දුන්නා. විශේෂයෙන්ම අපේ රටේ දසලක්ෂයකට ආසන්න වැඩිහිටියන් ප්‍රමාණයකට ඒ වෙනකොටත් රුපියල් 3000ක තිබුණු ආධාරය අපි රුපියල් 5000 දක්වා වැඩි කරලා ලබා දුන්නා. ඒ වගේම තමයි අස්වැසුම ඒ අපි ලබා දෙන මුදල් අපි කිව්වේ ආමේ රුපියල් 10000 දෙනවා කියලා. නමුත් අපි එක කාණ්ඩයකට අද වෙනකොට 17500 දෙනවා, 15000 දෙනවා, 10000 දෙනවා. අපි සහනාධාර අවශ්‍යයට සහනාධාර දෙනවා. ආබාධිත පුද්ගලයන්ට අපි එනකොට රුපියල් 7500 තිබුණේ අපි 10000 දක්වා ලබා දෙනවා මේ සහනාධාර මුදල. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ තිබුණේ රුපියල් 5000යි මාසික දීමනාව. අපි ඒක 7500 කරා. ශිෂ්‍යාධාර දීමනාව තිබ්බේ රුපියල් 4000යි. අපි ඒක රුපියල් 6500 කරා. මේ විදිහට සහනාධාර අවශ්‍ය අයට සහනාධාර ලබා දෙමින්, සුභසාධනයේ අවශ්‍ය අයට සුභසාධනය ලබා දෙමින් සමාජයේ අර පහළම ජන කොටස් වලයි තත්ත්වය ඇති කරලා අපි ආර්ථිකය අනිත් පැත්තෙන් ස්ථාවර කරගෙන අන්නර සාරමත්තමෙන් ඇතිවෙච්ච ආර්ථික වර්ධනය අපි සුද්ධ මට්ටම දක්වා ගෙන යාම සඳහා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති. විශේෂයෙන්ම මම වගකීම දරන අමාත්‍යාංශය අපි අලුතෙන් ගාම සංවර්ධන කාර්යාංශයක් ආරම්භ කරලා මේනකොට දිවයින පුරා ගාම සංවර්ධන ව්‍යාපෘති 184ක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් නෙමෙයි සමාජීය වශයෙන් උත්පජාව සවිබල ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොටත් අපි එහි ප්‍රතිඵල ළඟා කරගෙනමින් තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි මේ රටේ ජනතාව සියවස් ගණනාවක් ඒ දුටු සිහිනය සබෑලිසම පොහොසත් රටක සිහිනය. ඒ පොහොසත් රට විතරක් නෙමෙයි ඒ පොහොසත් රට තුළ මේ රටේ සියලු ජනතාවගේ ජීවිත ලක්ෂණ කිරීමේ ඒ වගකීම අපි අරන් තියෙනවා. ඒ ඉතාමත් වැදගත් පියවර කීපයක් පසුගිය වසරක ආසන්න කාලය තුළ අප විසින් ළඟා කරගෙන තිබෙන බව සඳහන් කරමින් මම අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.